SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද හිමනම් සුපුරුදු පරිදි අපි සිකුරාදා දවසේ විදේශ විත්ති සමාලෝචනය ලෝවට විදේශ විත්ති සංග්‍රහය ආරම්භ කරන්නට සූදානම්. හැම සතියෙම සිකුරාදා දවසේ ලෝකයේ අලුත්ම තතු විත්ති කතා බහ කරන අපේ විශේෂාංගය. සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මීට වසර ගණනාවකට කලින් සිදුවුණු සිදුවීමක ප්‍රතිඵලනිකුත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ තමයි වසර 2014 දී සිදුවුණු MH17 මැලේසියා අනුගුවන් යානය කරාවැටීමේ සිදුවීමේ පරීක්ෂණ ප්‍රතිඵල. මේ වෙනකොට යම් යම් පුද්ගලයන් වර්ධකරුවන් වගට හඳුනා ගනිමින් මේ අවසන් ප්‍රතිඵලය නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේක ඔස්ට්‍රේලියාවටත් වැදගත් වන ප්‍රතිඵල වාර්තාවක්. මොකද මේ MH17 මැලේසියානු කඩාවැටුණු ගුවන් යානයේ ඔස්ට්‍රේලියානු ජාතිකයන් 38 දෙනෙකුත් සිටියා. ඒ නිසා මේ සිදුවීමේ ප්‍රතිඵල රටක් විදිහට වැදගත් ලෙසින් සලකන කාලවකවානුවක් ඔස්ට්‍රේලියාවත්. ඒ නිසා අපි මේ වෙනකොට තියෙන ප්‍රතිඵල විමසා බලමු. අමල්, මේකේ චූදිත පුද්ගලයන් වැරදිකරුවන් විදිහට හඳුනාගෙන තියෙන කවුද මේ අවසන් ප්‍රතිඵල වාර්තාවෙන්?
ලක්ෂි, මෙතන රුසියානු ජාතිකයන් 3 දෙනෙක් සහ යුක්‍රේනියන් පුරවැසියෙක්ව නම් කරලා තියෙනවා මේ ප්‍රහාරයට වග කියන්නට ඕනේ කියලා. මේ රුසියානු පුරවැසියන් 3 දෙනා ඒකේ ප්‍රධානියා හැටියට ඊගෝ ගර්කින් නම් කරලා තියෙනවා. ඔහු රුසියාවේ බුද්ධි අංශවලට සම්බන්ධ පුද්ගලෙක්. ඊට පස්සේ සර්ගී ඩුබින්ස්කි සහ ඔලෙග් පුලටොෆ් කියන දෙපළ, මොවුන් 2 දෙනාත් රුසියාවේ යුද හමුදා වලට කලින් සම්බන්ධව ඉඳලා යුද හමුදාවෙන් මෑතකදී ඉවත් වෙච්ච දෙන්නෙක් හැටියට නම් කරලා තියෙනවා. ඒ එක්කම 4 වෙනි පුද්ගලයා යුක්‍රේන් ජාතික ලියනොයිඩ් කරචෙන්කෝ. ඔහු යුක්‍රේන් බෙදුම්වාදී සංවිධානයක නායකයෙක් හැටියට යුක්‍රේනයේ කොටසක් රුසියාවට ඈඳන්නට ඕනේ කියලා ඒ බෙදුම්වාදී කණ්ඩායමේ නායකත්වය දුන්න පුද්ගලෙක්. ඉතින් මේ 4 දෙනා තමයි මේ ජාත්‍යන්තර පරීක්ෂණය විසින් නම් කරලා තියෙන්නේ MH17 ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් හැටියට.
දැන් මේ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා මේ පරීක්ෂණයට මූලික වුණේ නෙදර්ලන්තය. මේ කණ්ඩායමට විවිධ රටවල නියෝජිතයින් සම්බන්ධ වෙලා හිටියා. නමුත් මේ අවසාන ප්‍රතිඵල වාර්තාව නෙදර්ලන්තය මූලික කරගෙන නිකුත් වෙන හින්දා කාටත් ඇති වෙන ප්‍රශ්නයක්, කොහොමද දැන් මේ නෙදර්ලන්තයේ මේ නඩු කටයුතු සිදු වෙලා මේ ඔවුන්ට දඬුවම් ලබා දීම සිද්ධ වෙන්නේ කියලා? කොහොමද මේ කටයුතු සඳහා තියෙන ආරංචිය?
ඔව්, මෙතන දිරුක්ෂි, මේ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් 4 දෙනා නෙදර්ලන්තයට ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ 4 දෙනා දැනට සිටින්නේ රුසියාවේ. රුසියාවේ ප්‍රතිපත්තියක් තියෙනවා කිසිම හේතුවක් නිසා තම රටේ ඉන්න පුද්ගලෙන් තවත් රටකට නඩුවකට සහභාගී කරවීමට ලබා දෙන්නේ නැහැයි කියලා. ඉතින් ඒ වටපිටාව තුළ නෙදර්ලන්තයට දැන් සිද්ධ වෙනවා මේ නඩු නිමිත්ත එන අවුරුද්දේ මුල් භාගයේදී නඩු ආරම්භ කිරීමට නියමිතයි. මේ සැකකරුවන් අධිකරණයේ ඉදිරියට පැමිණෙන්නේ නැතිව ඒකපාර්ශ්විකව මේ නඩුව ඉදිරියට ගෙනන් තමයි නෙදර්ලන්තය බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, දැන් මේ කඩාවැටෙන ගුවන් යානයේ මගින් 283 දෙනෙක් හිටියා. ඒ 283 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. ඉන් 38 දෙනෙක් ඔස්ට්‍රේලියානු ජාතිකයන්. මේ ගුවන් යානයේ කඩාවැටුණු කාලවකවානුවේදී, ඒ කියන්නේ වසර 2014 දී, එවක ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය විදිහට හිටපු ජූලි බිෂොප් මහත්මිය අන්තර්ජාතික ප්‍රජාවත් මැදිහත් කරගෙන මේ විමර්ශන කටයුතු තුළින් චූදිතයන් සොයාගැනීමේ කාර්යාවලිය සඳහා විශාල හඬක් නගපු තැනැත්තියක්. ඉතින් මේ අවසාන ප්‍රතිඵල වාර්තා නිකුත් වීමත් සමගම ඇය ඊයේ දවසේදී ඔස්ට්‍රේලියානු මාධ්‍යයට සඳහන් කරලා තිබුණා මියගිය ආවලුන්ට මේ අවසන් ප්‍රතිඵල වාර්තාව තුළින් යම් කිසි වූ සාධාරණයක් ඉටුවීම පිළිබඳව ඇය සතුටට පත් වෙනවා කියලා. අමල්, දැන් මේ ගුවන් යානයට මේ මිසයිල් ප්‍රහාරය එල්ලවීමට හේතුව විදිහටත් සලකන කාරණා මේ අවසන් පරීක්ෂණ වාර්තාවෙන් හෙළි කරගෙන තියෙනවා. ඒ පිළිබඳවත් අපි කෙටි අවධානයක් යොමු කරමුද?
දිලුක්ෂ, අපිට මේ ගුවන් යානයට ප්‍රහාරය එල්ල වෙන්නේ බොහොම දැඩි යුදමය වාතාවරණයක් තියෙන පසුබිමක. දැතරම් මෙතන මේ නම් කරලා තියෙන 4 දෙනාගෙන් 4 වෙනි පුද්ගලයා කරචෙන්කෝ. ඔහු ඇත්තටම මේ යුක්‍රේනියාවේ එක කොටසක් ඩොනෙට්ස් කියන ප්‍රදේශයේ රුසියාවට ආලන්න ඕනේ කියලා ඒ සටන් කරපු පුද්ගලෙක්. ඉතින් මේ අවස්ථාවේදී යුක්‍රේන් රජයට අයත් ගුවන් යානයක් මේ ප්‍රදේශයේ බෝම්බ හෙලන්න එනවයි කියන ඒ වැරදි අවබෝධය තුළින් තමයි මේ විදිහට මේ සිවිල් ගුවන් යානයකට ප්‍රහාරය එල්ල වුණේ කියලා මුලදී කතාව ඇති වුණේ. ඒ කෙසේ වෙතත් මේ ප්‍රහාරය එල්ල කිරීමේදී ඒ පුද්ගලයන් මේ ප්‍රහාරයට මේ සම්බන්ධ අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ කරපු ක්‍රියාව නිසා සිවිල් ජනතාව මේකට පීඩාවට පත් වෙනයි කියන පදනම මත තමයි මේ පරීක්ෂණය පැවැත්තුනේ. ඒ අනුව තමයි මේ ජාත්‍යන්තර පරීක්ෂණේ ඒ පුද්ගලයන් වගකිව යුතු අය හැටියට නම් කරලා තියෙන්නේ. නමුත් ගුවන් යානයට ප්‍රහාරය සිද්ධ වුණේ බොහොම දැඩි යුදමය වාතාවරණයක් තියෙන පසුබිමකයි.
ඊළඟට අපිට මේ වාර්තා වෙන මේ සතිය තුළදී තවත් මේ වගේ ලෝකෙම කලබෝපු ප්‍රවෘත්තියක යම් සොයා ගැනීමක්. ඔබට මතකද මේ සෞදි පසුබිමක් සහිත මාධ්‍යවේදී ජමාල් කෂෝජි පිළිබඳව, ඔහු ඝාතනයට ලක්වීමේ සිදුවීම පිළිබඳව අපි මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් පසුගිය කාලවකවානුවේදී කතාබහට ලක් කරා. සෞදි රජපෞලට යම් සමීප සම්බන්ධතාවක් දක්වපු මේ ජමාල් කෂෝජි කියන මාධ්‍යවේදියා පසු කාලීනව සෞදි රජපෞලේ ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරමින් යම් යම් ප්‍රවෘත්ති මේ මුද්‍රිත මාධ්‍ය පළ කිරීමේ හින්දා ඔහුගේ ජීවිතයට එල්ලුණු තර්ජනයත් එක්ක ඔහු ඇමරිකාවට පලා ගියා. ඊට පස්සේ ඇමරිකාවේ ඉඳනුත් සෞදි රජපෞල විවේචනය කරමින් ඇමරිකානු පුවත්පත්වලට ලිපි සපයපු මාධ්‍යවේදියෙක්. ඔහු මෙහෙම ඉන්නකොට ඔහුට සහකාරියක් හමු වෙනවා, තුර්කි ජාතික පසුබිමක් සහිත කාන්තාවක්. ඉතින් මේ විවාහයට අනුමැතිය ලබා ගැනීම උදෙසා ඔහු තුර්කියේ තියෙන සෞදි තානාපති කාර්යාලයට යනවා. ඔහු ඇතුළට ගියාට එළියට ආවේ නැහැ. ඊට පස්සේ සමස්ත ලෝකයේම අවධානය යොමු වීමත් සමගම එවක කරුණු ආරංචි වුණා. ඔහුව වදබන්ධනයට ලක් කළා, ඝාතනය කරලා ඊට පස්සේ ඔහුගේ සිරුර කොටස්වලට කපලා ඒවා සූට් කේස් එක දමාගෙන තමයි සෞදි තානාපති කාර්යාලයෙන් එළියට අරන් ගිහිල්ලා තියෙන්නේ කියලා. මේකේ දවස්වල මේ ලොමු දැහැ ගන්වන සුළු ප්‍රවෘත්තියක් විදිහට තමයි අන්තර්ජාතික මාධ්‍ය කතාබහ කරමින් හිටියේ. අමල්, දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා මේ සිදුවීමට සෞදි රජකුමරුගේ සම්බන්ධයක් තියෙන වගට වෙන යම් ආරංචියක්. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?
විදුක්ෂේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ජමල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ නියෝජිතයෙක් පත් කරා ඒ ගැන සොයා බලන්නට. ඇය දැන් ඇයගේ වාර්තාව ලබා දීලා තියෙනවා. මේ වාර්තාව අනුව ඇය ප්‍රකාශ කරනවා සෞදි ඔටුන්න හිමි කුමාරයා මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු දැනුවත් වෙලා හිටිය අය ඔහුගේ වගකීමක් තියෙනවා කියන කාරණාව ඇය විසින් පෙන්වා දීලා තියෙනවා. ඇන්යස් කලමාඩ් කියන මේ විශේෂ නියෝජිතවරිය ඇය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඇය දැනට කරපු පරීක්ෂණයට අමතරව වෙනමම අපරාධ පරීක්ෂණයක් පවත්වන්නට කියලා මේ ඝාතනයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් කවුද කියන එක හඳුනා ගැනීමට මේ ඇයගේ පරීක්ෂණයෙන් ඇය ලබා දීලා තියෙන්නේ මේකට වගකිව යුතු පුද්ගලයෝ කවුද කියලා. ඒකේ ප්‍රථම පුද්ගලයා හැටියට දැනට සෞදි අරාබියේ උතුන්න හිමි බින් සල්මන් කුමරු මේකට වග කියන්නට ඕනේ කියලා ඇය නම් කරලා තියෙනවා. ඊට අමතරව ඇය ප්‍රකාශ කරලා තියෙනවා බින් සල්මන් කුමරුගේ සමීපතම නිලධාරීන් පිරිසක් මේ ඝාතනයට සම්බන්ධ වුණයි කියලා.
ඔව්, දැන් මෙතනදී අපිට තවත් තොරතුරක් වාර්තා වෙනවා මේ සම්බන්ධවම. අමල්, දැන් මේ සෞදි රජකුමරු මොහමඩ් බින් සල්මන් කියන මේ රජකුමාරයාගේ විදේශ දේපළවලට යම් යම් සම්බාධක පැනවීමේ තර්ජනයකුත් තියෙනවා කියලා, මොනවද ඒ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු ඔබට?
ඔව්, මෙතන මේ අපරාධ පරීක්ෂණයක් පවත්වන තුරු හෝ සෞදි අරාබියාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න අතුරු මේකට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් සම්බාධක පනවන්නට කියන ඒ නිර්දේශය කරලා තියෙනවා. නමුත් මෙවැනි කාරණා ඇත්තටම ක්‍රියාවට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි කියන කාරණාවත් මහලේකම්වරයා මේ වෙනකොට පෙන්වා දීලා තියෙනවා.
ඔව්, අපි දන්නවා මේ සෞදි අරාබිය කියලා කියන්නේ මේ මැද පෙරදිග කලාපයේ තියෙන ප්‍රධානතම රටක්, ඇමරිකාවත් එක්ක සහයෝගීව කටයුතු කරන. දැන් මේ සම්බන්ධතාව මත මේ 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 දේවල් ක්‍රියාත්මක වේවිද ඇත්තටම?
ඔව්, මෙතන ඇත්තටම දිල්දුක්ෂි ඇමරිකාවේ විශාල වගකීමක් තිබුණා මේ අවස්ථාවේදී මේ කාරණාව සම්බන්ධයෙන්. මොකද ජමල් කෂෝජි කියලා කියන්නේ ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පතට ලිපි සපයපු පුද්ගලෙක්. ඔහු පදිංචි වෙලා හිටියේ ඇමරිකාවේ. එතකොට මෙතන ඇමරිකාවේ සම්බන්ධයක් තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම ඇත්තටම සෞදි අරාබියාව දැඩි ලෙස විවේචනය කළාට පසුව ඔහු තමන්ගේ මතය වෙනස් කරගත්තා. මොකද සෞදි අරාබියාවත් සමග අති දැවැන්ත වෙළඳ ගිවිසුම් රාශියකට ඩොලර් බිලියන 500කට අධික වෙළඳ ගිවිසුම් වලට සෞදි අරාබියාවත් සමග ඇමරිකාව එකඟ වීමත් එක්කලා ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඒ මතය වෙනස් කරගත්ත පමණක් නෙමෙයි ඔහු කියා සිටියා ලෝක ඉතිහාසයේ විශාලතම වෙළඳ ගනුව සෞදි අරාබියාවත් සමග ඇමරිකාව සිද්ධ කරන අවස්ථාවකදී එක කාරණාවක් සම්බන්ධයෙන් එවැනි විශාල වෙළඳ ගනුදෙනුවක් අවධානමකට ලක්කරන්නට තමන් කැමති නැතේ කියලා. ඉතින් ඒක තමයි යථාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් සෞදි අරාබියාවේ තියෙන ඒ ආර්ථික ශක්තියත් එක්කලා ජමල් කෂෝජි සම්බන්ධයෙන් සාධාරණීය ජාත්‍යන්තර වශයෙන් ඉෂ්ට වෙන්නේ කියලා නම් බලාපොරොත්තු වෙන්න හුඟක් අමාරුයි.
ඇමරිකාව පිළිබඳව කතා බහ කරද්දී මේ තවත් විශේෂිත කාරණාවක් ඇමරිකාව පැත්තෙනුත් අපිට වාර්තා වෙනවා. ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට ලියමිතයි ලබන අවුරුද්දේ නොවැම්බර් මාසයේදී. ඉතින් ඇමරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ගේ මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය ආරම්භ කළා. අර ගිය සැරේ ඔහු පාවිච්චි කරේ ඇමරිකා ෆස්ට් කියන එකනේ, මේ සැරෙත් ඒ හා සමගාමීව වන ප්‍රවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කළා කියලායි තොරතුරු වාර්තා වන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ප්‍රවර්ධන ව්‍යාපාරයත් ඒ සඳහා තියෙන ඇමරිකාවේ ජනතාවගේ ප්‍රතිචාරයත් කොයි වගේ දමල්?
දිලක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම දෙවන වටේට ඉල්ලන බව, ඡන්දයවත දෙවන වටේට පෙනී සිටින බව කවුරුත් දැනගෙන හිටියා. නමුත් දැන් මේක නිල වශයෙන් ෆ්ලොරිඩාවලදී ඔහු ආරම්භ කරා ඔහුගේ 20x20 ඡන්ද ව්‍යාපාරය. ඉතින් මීට කලින් අවස්ථාවලදී වගේම 20,000ක වගේ සෙනඟක් ඉන්න ස්ථානයක ඔහු තමන්ගේ දෙවන දූර කාලය සඳහා මේක ආරම්භ කරා. ඉතින් අනෙකුත් කාරණාව තමයි කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන රට ඇතුලේ තියෙන සහය ඒ ආකාරයෙන්ම පැවතෙනවා කියන කාරණාව. ඉතින් මේ විදිහට 20x20 නොවැම්බර් මාසයේ තියෙන ඒ ජනාධිපතිවරණයේදී ඒක වෙන අපේක්ෂකයට තරම් පහසු නැtei කියන කාරණාවක් මතුවලා තියෙනවා. මොකද දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට රට තුල ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරයක් දිහා බලපුවහම
ඔව්, ගියවර ඔහුගේ ඇමරිකා ෆස්ට් ප්‍රවර්ධන ඡන්ද ව්‍යාපාරයේ මෙවර කීප් ඇමරිකා ග්‍රේට් යනුවෙන් වෙනස් වෙලා තියෙනවා. නමුත් අභිමතාර්ථය එයාකාරයෙන්මයි ඇමරිකාව ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කරලීමේ ඔහුගේ ක්‍රියාදාමය. ඉස්සරහට අපිට තවදුරටත් මේ සම්බන්ධව උණුසුම් ප්‍රවෘත්ති වාර්තා වේවි. අපි ලත් සැනින් එසැනින් තොරතුරු කතා බහ කරන්න සූදානමින් සිටින්නේ ලෝ වටා විදේශ විත්ති සංග්‍රහයෙන්. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයක් පිළිබඳව තොරතුරු අපි හෙළිදරව් කළා මේ ගෙවිලගේ සඳුදා දවසේ අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට එන්න නියමිතයි කියලා මේ සතිය තුළදී එන්නේ නැහැ කියලා යමල් ආරංචි වෙන්නේ. මොනවද ඇමරිකානු තානාපති කාර්යාලවලින් සහ ඇමරිකාවෙන් මේ සම්බන්ධව තියෙන ප්‍රවෘත්ති? ඇයි මේ එන්නේ නැතිවීමට හේතුව?
ඔව්, මෙතන නිල වශයෙන් නම් ඔවුන් සඳහන් කරන්නේ දිලදොක්ෂි, මයික් පොම්පියෝ නවදිල්ලි සංචාරයකින් පසුව ඔහු ජපානයේ ඕසකා නුවරට යාමට නියමිතව තිබුණා G20 සමුළුවට සහභාගී වීම සඳහා. නමුත් මේ G20 සමුළුවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාත් සහභාගී වෙන නිසා මයික් පොම්පියෝට කෙලින්ම ඕසකා නුවරට යාමට අවශ්‍යයි කියලා, ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඔහු එකට ගමන් කරන්නට ඕනේ කියලා. ඒ නිසා ලංකාවට දිනකට එන්න නියමිතව තිබුණත් ඒ ලංකා සංචාරය ඔහුට මගහරින සිද්ධ වුණා කියන කාරණාව තමයි තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා සංචාරය ඇත්තටම බලාපොරොත්තු වුණේ අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච ඒ ප්‍රහාරයෙන් විපතටපත් වෙච්ච ඒ ස්ථාන කීපයකට ගමන් කරලා පීඩාවටපත් වෙච්ච අයත් සමග සාකච්ඡා කිරීමත්, ඒ එක්කම මේ ප්‍රහාරයෙන් පස්සේ නැවත ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වෙන ඒ වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තමයි මේ සංචාරයෙන් ඔහු බලාපොරොත්තු වෙලා තිබුණේ. නමුත් අවසාන මොහොතේ මේක විනාශ කරන්නට සිද්ධ වුණයි කියන එක තමයි දැන් ඔවුන් කියලා තියෙන්නේ. ඊට අමතරව සමහර විට ශ්‍රී ලංකාව සමග ගිවිසුම් ඇති කරගන්නට තිබුණා නම් ඒවා ඒ ආකාරයෙන් කලට වේලාවට සිද්ධ කරගන්න හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්න නිසා සමහර විට මේ සංචාරය කල් දමන්නේ සිද්ධ වුණා වෙන්න පුළුවන්.
දැන් ඇමරිකාව පිළිබඳව කතා බහ කරද්දී මේ ඇමරිකාව සම්බන්ධ වෙන තවත් කතාවක් පිළිබඳව උණුසුම් ප්‍රවෘත්ති වාර්තා වෙමින් තියෙනවා. ඔබ දන්නවා ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය අවසන් කිරීමට සිදුවන ඇමරිකාවේ මැදිහත්වීම, ඉන් අනතුරුව දැන් ඇමරිකාවේ පාලනයට නතු වුණු අන්තර්වාර පාලන රජයක් තමයි ඉරාකයේ තියෙන්නේ. ඉතින් ඉරාකයේ තියෙන ඇමරිකානු දේපළවලට සහ ඒ මධ්‍යස්ථානවලට යම් ප්‍රහාර සිදුවෙමින් තියෙනවා ඉරානයේ පාර්ශවයෙන්. මොකද ඇමරිකාවත් ඉරානයත් අතර මේ වෙනකොට උත්සන්න වෙමින් තියෙන ඒ උණුසුම්කාරී වාතාවරණයේ ප්‍රතිඵල විදිහට මේකට හේතුවත් අපි කලින් ඔබට සඳහන් කිරීමක් කළා. ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හිටුවීම සඳහා ලෝක බලවතුන් සියල්ල එකතු වෙලා අත්සන් කරපු ගිවිසුම ඉරානයේ ඒකපාර්ශ්විකව කඩ කරමින් තියෙන වගට චෝදනා කරමින් ඇමරිකාව ඒ ගිවිසුමෙන් අයින් වෙලා ඉරානයට සම්බාධක පනවමින් තිබුණා. ඉතින් ඒක මූලික කරගෙන තමයි මේ රටවල් දෙක අතර මේ උණුසුම් වාතාවරණය උත්සන්න වෙමින් තියෙන්නේ. දැන් ඉරාකයේ තියෙන ඇමරිකානු මධ්‍යස්ථානවලට ඉරානයේ ප්‍රහාර එල්ල කරනවා කියන චෝදනාව ඇමරිකාව නගමින් තියෙනවා. ඉරාකයේ පැත්තෙන් ඉරානයේ පැත්තෙන් මේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරුත් අපි දැනගන්න කැමැතියම.
දිවෘක්ෂි ඉරාකේ ඇතුලේ තියෙන ඇමරිකානු තෙල් සමාගම් වලට දිගින් දිගටම ප්‍රහාර එල්ලවනවා කියන එක බව වාර්තා වුණා පෞගිය සතියේ. අතර මේ ප්‍රහාර වලින් විශාල හානියක් සිද්ධ නොවුණත් ඒ මිසයිල් ප්‍රහාර බොහෝ අවස්ථාවලදී වැඩබිම් ආශ්‍රිතව පුපුරා ගිහිලා තියෙනවා. විශේෂයෙන් මේ තෙල් කැනීම් කරන ස්ථානවල සේවකෙන් වාඩිලාගෙන ඉන්න ස්ථානව අසල මේ විදිහට ප්‍රහාර කීපයක් සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රහාරත් එක්ක මේ වෙනකොට දැනටමත් ඇමරිකාවේ තානාපති අංශ නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල උදවිය මේ වෙනකොට ඉරාකයෙන් ඉවත් කරගෙන තියෙනවා. නමුත් තවමත් සෑහෙන ඇමරිකානු පුරවැසියන් ප්‍රමාණයක් ඉරාකයේ ඇතුලේ තෙල් කර්මාන්තයට සම්බන්ධ ඒ තෙල් ශ්‍රේෂ්ත්‍රේ තවමත් සේවය කරමින් ඉන්නවා. ඉතින් ඒ එවැනි පුද්ගලයන් ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ලවනවයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් ඒ ප්‍රහාරවල වගකීම ඉරානයේ සතුයි කියලා ඇමරිකාව දිගින් දිගටම දැන් චෝදනා එල්ල කරලා තියෙනවා. ඒකත් එක්කම දිල්දුක්ෂි මේ සෞදි අරාබියාවෙන් තෙල් අරගෙන මේ ස්ට්‍රේට්ස් ඔෆ් හෝමුස් එහෙම නැත්නම් මේ ඕමානය පහු කරගෙන ඒ මුහුදු තීරෙන් යන යාත්‍රාවලට ඉරානය විසින් මිසයිල් ප්‍රහාර එල්ල කරනවා කියන චෝදනාවත් ඇමරිකාව කළා තියෙනවා. පහුගිය සතියේ එක විශාල තෙල් නැවකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. ඒ මිසයිල් ප්‍රහාරයෙන් තෙල් නැවට සෑහෙන ගින්නකුත් ඇති වුණා. ඉතින් මේ කාරණාව නිසා දිල්ලුක්ෂි ලෝක වෙළඳ පොලේ තෙල් බිල ඉහළයාමෙන් ප්‍රවණතාවයක් දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ස්ට්‍රේට්ස් ඔෆ් හෝමුස් කියන ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය අසල මේ වෙනකොට තෙල් ප්‍රවාහනය කරන නෞකාවලට ඒ ඇති වෙලා තියෙන තර්ජනය මැද්දේ මුළු ලෝකයේම තෙල් බිල ඉහළ යන තැනට දැන් කටයුතු සිද්ධ වෙලා තියෙනවා.
සෝතිය අමල්, එහෙමනම් මේ සතියේත් ලෝකයේ තතු විත්ති අපිට සමීප කරලීම් පිළිබඳව එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
Enjoy more stories in your language by visiting sbs.com.au.